සුබරුදු පරිදි අදදින අපි සූදානම් ශ්‍රී ලාංකික පුවත් විමසුමට අවධානය යොමු කරන්නට දැන්. ගෙවියන සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තාාවන වැදගත් දේශපාලනික සහ කාලන තොරතුර පිළිබඳව කතාබහ කරන්නට අපි ශ්‍රී ලංකාව සිට සුපරදු පරිදි සම්බන්ධ කරගන්නවා බාධවේදී සංජීව දිරිමානව සංජීව අයිබවන්. සංජීව, ගෙවියන සතියේදී ශ්‍රී ලංකාව තුළ පුවත් මවන කාරණයක් බවට පත් වුණා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුළ සිදුවුණු ගුටිබැට හුවමාරුවක්. මේ ගුටිබැට හුවමාරුවට සම්බන්ධ වුණු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් අපිට මාධ්‍ය ඔස්සේ දැනගන්නට ලැබුණ. අපි දැනගන්නට කැමති මේ සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ඇතිව තිබෙන තත්ත්වය මොකක්ද කියලා.
මේ සිදුවීම පසුගිය සතියේ මුළු සමාජයේම කතාබහට සංවාදයට කතිකාවතට ලක්වුණු සිද්ධිය බවට පත් වුණා. පාර්ලිමේන්තුවේදී ඇති වුණු මේ ගැටුම හටගත් තැන සහ එතන සිට සිදුවීම් පෙළ ගලාගෙන ගිය ආකාරය මා කැමැති ඔබට විස්තරාත්මකව කරුණු දක්වන්නට. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධ කාරණාව මේ තීන්දුවේ වැරදි සහගත භාවයන් පෙන්වා දෙමින් ඒකාබද්ධ විපක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා විසින් අග්‍රාමාත්‍යවරයාගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් විමසා සිටිය කතානායකවරයාගේ අවස්ථරය ලබා ගැනීමෙන් පසුව අගමැතිවරයා මේ පිළිබඳව සිය පැහැදිලි කිරීම ටික දුරක් කරගෙන ගිහිල්ලා ඔහු එකතැනකදී කියනවා, සංජය, මේ මම ආරක්ෂක විශ්ලේෂකයෙක් හෝ විශේෂඥයෙක් නෙවෙයි, මෙතන එහා පැත්තේ ඉන්න ෆීල්ඩ් මාර්ෂල් පරප්පොන්සේකා ඇමතිවරයා මං ඔහුට බහර කරනවා මින් ඉදිරියට මේ පිළිබඳව කරුණු පැහැදිලි කරන්නයි කියලා. ඉන් අනතුරුවයි සරප්පොන්සේකා ඇමතිවරයා පාර්ලිමේන්තුවේ නැගී සිටීම සම්බන්ධ කරුණු පැහැදිලි කිරීම වෙනුවෙන් මේක ඉතාම සදසම් සහගත බව අපට බැලූ බැල්මටම දකින්න ලැබුණා. ඒ තමයි සංජය සරප්පොන්සේකා මේ කතාව කරන්නේ කොලයක් බලාගෙන. ඒ කියන්නේ ඔහු උත්තරයක් ලියාගෙන ඇවිල්ලා තිබුණේ. සරප්පොන්සේකා විසින් කළ පැහැදිලි කිරීම විද්‍යාත්මක පැහැදිලි කිරීමකට වඩා දේශපාලනික කාරණාවක් විදිහටයි ඔහු මේ කාරණා පැහැදිලි කළේ. හිටපු ජනාධිපතිවරයාගෙන් තමන්ට සිදුවුණු තරතර හිරිහැර වෙනුවෙන් ඔහු පළිගැනීමක් විදිහට මේ කතාව කරන ආකාරයක්ද දකින්න ලැබුණේ කියලත් අපට හිතන්න සිද්ධ වෙනවා. මොකද එක තැනකදී ඔහු කියන කතාවක් තමයි, සංජය, මහින්ද රාජපක්ෂට කිසිම තර්ජනයක් නැහැ ඔහුගේ ජීවිතයේද. ඒ විතරක් නෙමෙයි, ඔහු එක තැනක කියනවා බුද්ධංශ වාර්තා තිබුණාලු යුද්ධ තියෙන කාලෙවත් මහින්ද රාජපක්ෂට කොටින්ගෙන් ජීවිත තර්ජනයක් තිබුණේ නැහැ කියලා. ටිකක් මේක මහින්දවාදීන්ගේ ලේ රත් වෙන කතාවක් බවට පත් වුණා. ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු ටික සභාගම මැදට එනවා සරත්පුරේකාට ආසනවල සිට විරෝධය පළ කිරීමෙන් නතර නොවි. එතන මෙතන තමයි උණුසුම් අවස්ථාව නිර්මාණය වන්නේ. හැබැයි කවුරුත් ගහගන්න පටන් ගත්තේ නැහැ එතනට ඇවිල්ලා. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ටික එක පැත්තකින් කතානායකවරයාට විරෝධය පළ කරනවා සරත්පුරේකාගේ මේ කතාවට වෙලාව ලබා දීම සම්බන්ධව. අනෙක් පැත්තෙන් ෆොන්සේකාගේ ආසනයේ කිට්ටුවේ ඉඳලා ඔවුන් විරෝධය පළ කරනවා මේ අසාධාරණ ප්‍රකාශය කරන්න එපායි කියලා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ රඤ්ඤ නාමනායක ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් සරත්පුරේකා ඇමතිවරයා ළඟින් සිට ගනිමින් ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් වගේ එතන හිටගෙන ඉන්නවා. මේ අතරතුර එක්වරම පාලිත තෙවරක් පෙරම නියෝජ්‍ය ඇමතිවරයා ඇවිල්ලා අර ටිකක් කෑකෝ ගසමින් සිටි මන්ත්‍රීවරු මැද්දට පැනලා අපි දුටුව එකවරම පහරක් එල්ල කරනවා. මේක කතානායකවරයාගේ අවසරය මත සීසීටීවී දර්ශන මාධ්‍ය වෙත නිකුත් කළා. ඒ දර්ශන අනුව අපිට පේනවා පළමු ඇවිල්ලා පාලිත තෙවරක් පෙරම මන්ත්‍රීවරයා ප්‍රසන්න රණවීරට පහරක් ගහනවා. ඒතර ඉඳලා සියලු දෙනා පොරකාගෙන එකට එකිනෙකා ගුටිබෙත උමාරු කරගන්න ආකාරය අපි දුටුවා. සම්දි සමරසිංහ කෑගල් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා මේ බෙල්ල ටිකක් හැමැට්ටි වෙලා වගේ කොළඹ ජාතික රෝහලටත් තුලත් කළා මේ ගැටුමෙන් පසුව. එදිනම කතානායකවරයා මේ පිළිබඳව කමිටුවක් පත් කළා නියෝජ්‍ය කතානායකවරයාගේ සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයාගේ සහභාගීත්වය සහිතව බහුලාම ඔවුන්ගේ කමිටු වාර්තාව ඉදිරිපත් කළා. එතන තිබුණා නිරීක්ෂණ හතරක් සහ නිර්දේශ හයක්. ඒ නිරීක්ෂණ සහ නිර්දේශ පදනම් කර කරමින් කතානායකවරයා මේ ගැටුම සම්බන්ධයෙන් තමන්ගේ නිගමනය අවසාන තීන්දුව ප්‍රකාශයට පත් කළා. ඒ අනුව ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාට සහ පාලිත තෙවරක් පෙරම නියෝජ්‍ය අමාත්‍යවරයාට පතියක පාර්ලිමේන්තු තහනමක් පැනවීමට කතානායකවරයා තීන්දුව කර තිබෙනවා. ඊට අමතරව මූලාසනයට අගෞරව වන ආකාරයෙන් හැසිරීමේ චෝදනාව යටතේ දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන සහ පියල් නිශාන්ත යන මන්ත්‍රීවරුන්ට දැඩි ලෙස මේ සම්බන්ධව අවවාද ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම මේ දඬුවම් ලබා දීමෙන් පසුව ඒ පිළිබඳව තුනසුම් සංවාදයක් නිර්මාණය වුණා. සංජය, ටිකක් අර එක පැත්තක සාධාරණ ප්‍රශ්න කිරීමක් මතුවෙන්න ගත්තා. කොහොමද මුලින්ම ගහපු කෙනාටයි ගැහුව නිසා ගහපු කෙනාටයි දෙන්නටම සමාන දඬුවමක් දුන්නේ කියලා. ඒ කියන්නේ මේ සියලු දෙනා මේ ගැන කතා කළේ අර ආරක්ෂිත කැමරා පද්ධතියේ දර්ශන පදනම් කරගෙන මේ කෙසේ වෙතත් කතානායකවරයාගේ අවසාන තීන්දුව ඒ තීන්දුව තමයි දැන් ක්‍රියාත්මක වෙමින් පවතින්නේ.
සංජීව දැන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මේ ආරක්ෂාව අඩු කිරීම කියන කාරණය ඉතාමත් මතභේදයට විවාදයට තුඩු දෙන කාරණයක් බවට පත්ව තිබෙනවා. සමහරුන් කියනවා දැන් මේ යුද හමුදා ආරක්ෂාව ඉවත් කළා හිටපු ජනාධිපතිවරයාට පොලිසියෙන් ආරක්ෂාව සඳහා පිරිසක් ලබා දීලා තියෙනවායි කියලා. අපි දැනගන්නට කැමති මේ කාරණේ පිටුපස ඇති ඇත්ත තත්වයක්.
දැන් ආණ්ඩුව සහ හමුදා ප්‍රකාශකවරයා ප්‍රධාන කළ දුවන සංජය මේ පුහුණුවලත් හමුදා සෙබළු 50 ඉවත් කිරීමෙන් අනතුරු STF සෙබළු මේ වෙනුවට ආදේශ කළයි කියලා. නමුත් අලුතෙන් කිසිදු STF සෙබළෙකු හිටපු ජනාධිපති ආරක්ෂක අංශයට තවම සේවයට වාර්තා කළා නැහැ. ඊළඟට මේ පිළිබඳව ඔබ සඳහන් කළ වගේ මතුවෙච්ච උණුසුම් සංවාදයේ තමයි ඇයි මෙහෙම තීන්දුවක් හදිසි ගත්තේ කියන කාරණාව දැන් අපි දන්නවා. ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධ එක්තරා ප්‍රමුඛ මූලධර්මයක් තමයි මේ ප්‍රභූ ආරක්ෂාව ලබන්න කැමති විය යුතුයි තමන්ගේ ප්‍රභූ ආරක්ෂාව වෙනුවෙන් පැමිණෙන කණ්ඩායම සම්බන්ධව. දැන් මෙන්න මේ සිද්ධාන්තේම මෙතන සංජයම් විනවැටීමකට ලක් වෙනවා. මේ ප්‍රභූ ආරක්ෂාව වෙනුවෙන් සිටි හමුදා නිලධාරීන් 50 එකවර ඉවත් කිරීමේ සිද්ධිය සමාජයේ බොහොම උණුසුම් සංවාදයක් මේකට තියෙන්නේ. මුරුත්තැටු ආනන්ද නායක අමුතුරුවන්ගේ මූලිකත්වයේ සහිත පැවිදි හද සංවිධානයේ කියනවා අපි මේ රටේ භික්ෂුන් වහන්සේලා විදියට තව දවස් 3-4 මේ ගැන බලන්න පාරට වහිනවා. ඒ වගේම රට පුරා මහජන උද්ඝෝෂණ පෙරේද බණ්ඩාරගම පැවතියා දවන්ත මට්ටමේ මහජන උද්ඝෝෂණයක්, ඒ වගේම ඊයේ මිනුවන්ගොඩ නගරයේ අපදුතුවා දවන්ත මහජන උද්ඝෝෂණයක් සංවිධානය කරලා තියෙනවා. ඊට අමතරව ඒකාබද්ධ විපක්ෂයේ අන්තර් පාර්ලිමේන්තු සංගමයට සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ පාර්ලිමේන්තු සංගමයට මේ පිළිබඳව දැනුවත් වීමේ ලිපියක් යවාති වෙනවා. හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධව මේ ලිපිය ලියන්නේ ඔහු දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරන කාරණාව පදනම් කර ගනිමින් රට තුළ තවමත් මේ පිළිබඳව පවතින්නේ ඉතාම දැඩි උණුසුමක්. පාර්ශව ගණනාවක් මේ තීන්දුවේ එලා දකිමින් කතා කරන ආකාරය අපි දැක්ක. නමුත් ආණ්ඩුව සහ ජනාධිපතිවරයාගේ තර්කය තමයි කිසිසේත්ම ප්‍රභූ ආරක්ෂාව වෙනුවෙන් යුද හමුදාව භාවිත කරන්නේ නැහැ ජනාධිපතිවරයා කියන මට ඉන්නේ STF සෙබළු තමයි කියලා. ඒක තමයි ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් වෙන පිළිතුර.
එවගේම සංජීව මේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් තවත් වාර්තා වූ වැදගත් කාරණයක් තමයි මේ පරිපූරක ඇස්තමේන්තුවක් සඳහා පැවති ඡන්ද විමසීමකදී ඒ අදාළ ඡන්ද ප්‍රතිඵලය වැරදි ආකාරයෙන් ප්‍රකාශයට පත්වීම දැනගන්නට කැමති මේ පිළිබඳ තොරතුරු.
පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මනාපා බේවර්ධන විසින් ඉන් අනතුරුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක නැගී සිට මේ වෙනුවෙන් ඡන්ද විමසීමක් ඉල්ලා සිටිනවා. ආණ්ඩුව එකඟ වෙනවා ඡන්ද විමසීම ලබා දෙන්න. ඒ අනුව ඡන්දේ විමසනවා, ඡන්ද විමසීමෙන් පසුව ප්‍රතිඵල ගණන් කරනවා. ඒ මොහොතේ මූලාසනයේ සිටි මන්ත්‍රීවරයා විසින් ප්‍රතිඵල ඉදිරිපත් කළා. පක්ෂව 33 විපක්ෂව 31. ඒ අනුව වැඩි ඡන්ද දෙකකින් පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි කියලා. ඒ වෙලාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු කණ්ඩායමක් දැන් මේ විපක්ෂ මන්ත්‍රීවරු කියලා පාර්ලිමේන්තු විපක්ෂය කියන වචන එකවටම කියන විදියක් නෑ සංජය. මොකද දැන් අර සම්බන්ධන් ඇතුළු විපක්ෂ නායක ඇතුළු කණ්ඩායමේ කිසිවෙක් මේ කිසිම කාරණාවක් ගැන වචනයක් හෝ කතා කරන්නේ නැහැ. එතකොට මෙතන අනුර කුමාර සානායක ඇතුළු ජවිපේ මන්ත්‍රීවරු පිරිස මේ මාතෘකාවට සම්බන්ධ වුණා. ඒ වගේම අනෙක් පැත්තෙන් ඒකාබද්ධ විපක්ෂය තමයි මෙහි ප්‍රමුඛ විරෝධය ප්‍රකාශ කරමින් ඉන්නේ. ඔවුන් කියනවා මේ බැලූ බැල්මටම පේනවා මෙතන 33ක් අනිත් පැත්තේ නැහැ, වැඩි විපක්ෂයේ පැත්තේ මන්ත්‍රීවරු හිටියේ. එනිසා කොහොමද මේ ඡන්දේ 33යි 31යි විදිහට ප්‍රතිඵල ප්‍රකාශ වෙන්න විදිහක් නැහැ කියලා පොඩි බැලූ බැල්මට භෞතික සැකයක් මතුවෙනවා. ඉන් අනතුරුව විපක්ෂ ඉල්ලීම මත මූලාසනයේ තීන්දුව කරනවා. එහෙනම් අපි CCTV නිරීක්ෂණය කරලා ගණන් කරලා හරි ප්‍රතිඵලය කියන්නේ මේ ප්‍රතිඵලය නිවැරදිද කියලා නැවත ගණන් කිරීමක් සිද්ධ කළ යුතුයි කියලා. ඒ අනුව CCTV දර්ශනයසුලෙන් ගණන් කළාම සංජය ප්‍රතිඵලය තමයි පක්ෂවත් 31යි විපක්ෂවත් 31යි. මේක ඉතා බරපතල තත්වයක්. මේ නිවැරදි නොවන ප්‍රතිඵලයේ ප්‍රකාශයට පත්වීම බරපතල කාරණාවක් විදිහට විග්‍රහ වෙමින් පවතිනවා. ඒකාබද්ධ විපක්ෂයේ තර්කය තමයි ලෝකෙ කිසි පාර්ලිමේන්තුවක මෙහෙම සිද්ධියක් සිද්ධ වෙලා නැහැ කියන තර්කය. මේ පිළිබඳව අවසානයේදී පාර්ලිමේන්තුවට මේ කතාව කිව්වට පස්සේ සභානායකවරයා හෝ ආණ්ඩුව හෝ මේ වරද පිළිනොගැනීම පිළිබඳවත් ඔවුන්ට විවේචනයක් තියෙනවා. අන්තිමට සභානායකවරයා කිව්වේ මූලාසනයේ ප්‍රතිඵලයක් නිකුත් කළාට පස්සේ ආයේ ගැන කතා කරන්න බෑ, ඒක එතනින් ඉවරයි. නමුත් පාර්ලිමේන්තු මහලේකම්වරයාම පිළිගන්නවා CCTV දර්ශන නිරීක්ෂණයෙන් පසුව 31යි 31යි තමයි ඡන්ද ප්‍රතිඵලය කියලා. නමුත් අනිත් පැත්තෙන් ආණ්ඩුව සහ සභානායක කියනවා නෑ මේ ප්‍රශ්නේ ආයේ කතා කරන්න බෑ, මේක මෙතනින් ඉවරයි කියලා. ඒ පිළිබඳවත් බොහොම උණුසුම් සංවාදයක් පහෝදාත් පාර්ලිමේන්තුවේ දකින්න ලැබුණේ. ඉනිසා පාර්ලිමේන්තුව විනාඩි 5කට 10කට කාලතබන්නත් කතානායකවරයාට සිද්ධ වුණා. පාර්ලිමෙන්තු මහලේකම්වරයා මේ සිද්ධියේ වගකීම භාරගෙන ඉල්ලා සිටිය යුතුයි. එම නැත්නම් කතානායකවරයා විසින් ඔහුව දුරෙන් පහ කළ යුතුයි කියන යෝජනාවත් ඒකාබද්ධ විපක්ෂයට තියෙනවා. මේ කතාවත් තාම අවසන් නැහැ. සාමාන්‍ය අපි දන්නා මුදල් සම්බන්ධ පනතක් කියන්නේ සාමාන්‍ය පනතකටත් වඩා එහි බලසම්පන්න භාවයේ වැඩි. ලංකාවේ ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුවක් පාර්ලිමෙන්තු තුළ පරාජය කළ හැකි එක අවස්ථාවක් තමයි අයවැය පරාජය වීම. අයවැය තරමටම බර නැති වුණත් මුදල් පනතක් කියන්නේ ඇත්තටම පාර්ලිමේන්තුව තුළ සම්මත වන වැදගත්කමේ අනුපිළිවෙලට පෙළගැස්සුවොත් බොහොම ප්‍රමුඛ වැදගත්කමක් සහිත පනතක් තමයි මුදල් පනතක් කියන්නේ. මුදල් පනතක් සම්බන්ධව මෙවැනි කාරණාවක් සිදුවීම පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු වෙලා තියෙනවා. මේ ගැන කමිටුවක් පත් කළා කතානායකවරයා විසින්. ආර සම්බන්ධන්, රවු ෆකීම්, විජේදාස රාජපක්ෂ සහ හිටපු කතානායක චමල් රාජපක්ෂේ කමිටුවේ සාමාජිකත්වයේ දරනවා. අපි බලමු මේ කමිටුව මේ සිද්ධිය ගැන මොනවද ඉදිරිපත් කරන නිරීක්ෂණ, නිගමන සහ නිර්දේශ කියලා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයා යෝෂිත රාජපක්ෂ පසුගියදා උසාවියෙන් ඉල්ලීමක් කර තිබුණා උගන්ඩාව බලා විදේශගත වීමට අවසර ලබා දෙන ලෙස. අපි දැනගන්නට කැමති මේ සම්බන්ධයෙන් වාර්තා වන තොරතුරුත් සංජීව, ඇයි මේ ඔහු උගන්ඩාවට යන්න අවසර ඉල්ලන්නේ? ඒ සඳහා උසාවිය ලබා දුන් තීරණය සම්බන්ධයෙන් තොරතුරුත් අපි දැනගන්නට කැමති.
යෝෂිත රාජපක්ෂ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසරයක් ඉල්ලනවා උගන්ඩා රාජ්‍ය සංචාරයකට සහභාගී වන්න, තාත්තත් එක්ක උගන්ඩාව යන්න. ඊටපස්සේ ජනාධිපති මහින්ද රාජපක්ෂට ඇරයුමක් ලැබෙනවා සංජය. උගන්ඩාවේ ජනාධිපති යෝවරේ මුසවේනිගේ 6 වෙනි දුරකාලය සඳහා දිවුරුන් දීමේ උත්සවයේ ආරාධිතමත්වෙක් ලෙස සහභාගී වන්නයි කියලා. දැනට මාස 7 තොරතුරු වලට අනුව මුසවේනි ජනාධිපතිවරයා ලෝකේ තෝරාගත් රාජනායකයින් සහ ඊටපස්සේ රාජනායකයින් කිහිප දෙනෙකුට පමණයි මේ ආරාධනාව කරලා තියෙන්නේ. ඒ තෝරා ගැනීමක් තමයි ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ. මේ ගමනට සහභාගී වන්න තමයි යෝෂිත රාජපක්ෂ අධිකරණයෙන් අවසර ඉල්ලුවේ. නමුත් කඩුවෙල අධිකරණය කිව්වා මේ කාරණාව මහාධිකරණය විසින් ගත යුතු තීන්දුවක් බව. මහාධිකරණයට යන්න කල් තියෙනවද කියලා අපිට හිතා ගන්න බැහැ. මොකද මේ ගමන බොහොම ළඟ හිටානිද්දා යන්න තියෙන ගමනක් නිසා අධිකරණයේ තීන්දුව ඒ ආකාරයෙන් තමයි ප්‍රකාශයට පත් වුණේ. හිටපු ජනාධිපතිවරයා මේ උත්සවයට යනවද නැද්ද කියන කාරණාව තවම නිල වශයෙන්ම ප්‍රකාශයට පත් වෙලා නැහැ. මට හිතන විදිහට බොහෝ විට ඔහු මේ ගමනට සහභාගී වන්නට නියමිතයි.
ඒ වගේම සංජීව, මේ තමිල්නාඩු, ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය මේ මාසේ 16 වෙනිදා පැවැත්වීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වෙලා ඉන්න ප්‍රධාන අපේක්ෂකින් වන වර්තමාන ප්‍රධාන අමාත්‍යවරිය ඇතුළු ප්‍රධාන අපේක්ෂකින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කරන ප්‍රකාශ ඉතාමත් සුවිශේෂී ප්‍රකාශ බවට පත්ව තිබෙනවා. මේ ආශ්‍රිතව ගෙවියන සතියේදී ශ්‍රී ලංකාව තුළ සහ ඉන්දියාව තුළ වාර්තා වන වැදගත් සිදුවීම් පිළිබඳවත් අපි ඔබගෙන් දැනගන්නට කැමති තොරතුරු.
සංජය, අපේ මේ ගෞරවනීය ශ්‍රාවක ප්‍රජාව මං විශේෂයෙන් නොකිව්වත් ඔවුන්ගේ බුද්ධිය සහ මතකය ප්‍රබලයි. මේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයකදී ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රශ්නය සම්බන්ධ කාරණාවට ලැබෙන තැන සහ එහි බර පිළිබඳව කාරණාව මැනගන්නට මෙවරත් පුරුදු පරිදි තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රමුඛ මාතෘකාවක් බවට පත් වෙනවා ශ්‍රී ලංකාව සම්බන්ධ කාරණාව. මීට දින 3කට පමණ පෙරාතුව ජයලලිතා ජේරාම් වර්තමාන මහැමතිවරිය තමන්ගේ AIADMK පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලිදක්වනවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රමුඛ කාරණාවක් විදිහට විග්‍රහ කරනවා ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය. ඇය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පොරොන්දු වෙනවා ඉන්දියාවේ සරණාගත කඳුරුවල සහ ඉන් පිටත සිටින ශ්‍රී ලාංකික ද්‍රවිඩ සරණාගතීන්ට දිත්ව පුරවැසි භාවය ලබා දෙනවයි කියලා. දිත්ව පුරවැසි භාවය ඉන්දියාවේදී එම ද්‍රවිඩ වැසියන්ට රැකියාව සහ අධ්‍යාපනය කියන කාරණා වෙනුවෙන් අත්‍යවශ්‍ය සාධකයක් විදිහට ඇය විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ හුවා දක්වා තිබෙනවා. ඊට අමතරව ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් ඊළාම් රාජ්‍යයක් නිර්මාණය කර ගැනීමේ සටනට උපරිමෙන් කැපවන්ට තමන් සූදානම් බව ජයලලිතා ජේරාම්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉතාම පැහැදිලි ලෙස දක්වා තිබෙනවා. එලි දක්වන උත්සවයේදී පවා ඇය මේ පිළිබඳව කතා කරලා තිබුණා. මීට පෙර අපි මාසයක් විතර ආපස්සට ගියත් ලිපි 7-8ක්ම ලංකාවේ ඊළාම් රාජ්‍යය සහ ඒහා පැමිණෙන ද්‍රවිඩ ජනතාවගේ ගැටලු පිළිබඳව ජයලලිතා ජේරාම් මහැමතිවරේ ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ලිපි ලියා තිබුණා. මේ අපි සම්බන්ධ කාරණාවට එහා ගිහිල්ලා මෙවර ජයලලිතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බොහොම ආකර්ෂණීය ප්‍රතිපත්ති ප්‍රකාශයක් සංජය. මම යෝජනා කරන්න කැමති ඔබට ඉඩක් ලැබෙනවා නම් මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තර්ගත කාරණා පිළිබඳව ටිකක් හොයලා බලන්න. අර 3 වෙනි ලෝකයේ දේශපාලන වශයෙන් එතරම් දියුණු නැති බව අප විශ්වාස කරන සමාජයක ඉදිරිපත් වන ප්‍රතිපත්ති ප්‍රකාශයක් සහ එහි හැඩය විද්‍යාත්ම වර්ධනය කරන්නට හොඳ මූලාශ්‍රයක් තියෙනවා කියලා මට හිතනවා. ඒ තරම් අමුතු ආකර්ෂණීය යෝජනා මාලාවක් මේ අහිංසක තමිල්නාඩු ද්‍රවිඩ වැසියන්ට ජයලලිතා ජයරාම විසින් ඉදිරිපත් කළා තියෙනවා. ප්‍රශ්නයක නෙවෙයි, ජයලලිතා විතරක් නෙවෙයි මෙවර ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය ගැන තමිල්නාඩු ඡන්දෙදි කතා කරන්නේ. අපි දන්නවා පුරුදු විදිහට කරුණානිධිත් කතා කරනවා. කරුණානිධිටත් වඩා ප්‍රබල අලුත් මාතෘකාවක් මතුවුණේ පෙරේදා. ಭಾರತೀಯ ಜನತಾ ಪಕ್ಷ ತಮೈ ವರ್ತಮಾನ ಇಂಡಿಯಾವ ಆಂಡು ಕರವನ್ನೇ ಮಧ್ಯಮ ರಜೆಯ ಮಧ್ಯಮ ರಜೆಯ ವಿಧಿಯತ ಮೇ ಸಂಬಂಧ ವಿವಿಧ ಮಧ್ಯಹತ್ವೀಂ ಲಂಕಾವ ಸಂಬಂಧ ಸಿದು ಕರ್ಮಿನ್ ಸಿಟಿನ ಬವ ನೊರಹಸಕ್ ನರೇಂದ್ರ ಮೋದಿ ಇಂಡಿಯ ಅಗ್ರಾಮಾತ್ಯವರ ಚೆನ್ನೈ ನೂರಟ ಪೆಮಿನಿಯ ಪೆರೇದಾ ඒ තමිලාට ප්‍රාන්ත මැතිවරණේ මංගල රැලිය අමතන්න බීජේපී වෙනුවෙන් ඒ රැස්වීමේදී නරේන්ද්‍ර මෝදි කියනවා හරි ලස්සන කතාවක්. ඒක සිංහලෙන් කියනවා නම් සංජයක අර්ථය තමයි ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජනතාවගේ කඳුළු පිස දැමීමට ඉන්දියා රජයේ සූදානම්. මේ තමයි ඔහුගේ ප්‍රකාශය. ජයලලිතා කියපු කතාවම ඊට වඩා වෙනස් විදිහකින් මෝදි කියනවා වගේ අපට දැනෙනවා. කඳුළු පිස දමනවා කියන කාරණාව මේ අර්ථකථනයක් අපිට එකවර දැනෙන්නේ නැහැ. නමුත් කඳුළු පිස දැමීම සමානයි උතුරේ මිනිසුන්ගේ ප්‍රශ්නය, නැගෙනහිර මිනිසුන්ගේ ප්‍රශ්නය විදිහට අපට තේරුම් ගන්න වෙන්නේ. ඒ අවසාන තේරුම් ගැනීම විදිහට අපට ඉදිරිපත් කරන්න හැකියාව තියෙන්නේ උතුරු නැගෙනහිර ප්‍රශ්නයට මැදිහත් වෙන්න ඉන්දිය මධ්‍යම රජයේ සූදානම් බව නරේන්ද්‍ර මෝදි මෙහිදී සහතිකයක් ලබා දී තිබෙනවා. ඒ කාරණාවත් අපට මෙවර තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණ උණුසුම තුළ දකින්න හැකියාව ලැබුණා.
එවගේම සංජීව, මේ මීට කාලයකට ඉහතදී ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට යම්කිසි ආකාරයක තහංචියක් පනවා තිබුණා. ඇමරිකාව තුළ නිෂ්පාදනය වෙන, එහෙමත් නැත්නම් ඇමරිකාව සම්බන්ධ යුද ආයුධ ශ්‍රී ලංකාවට විකිණීම සම්බන්ධයෙන් ඔවුන් යම්කිසි ආකාරයක සම්බාධකයක් පනවා තිබුණා. මේ සම්බාධකය මේ වන විට ඉවත් කර ඇති බවට අපිට තොරතුරු වාර්තා වෙනවා. අපි දැනගන්නට කැමති මේ පිළිබඳ තොරතුරු.
මේ සම්බාධකයේ පනවන්නේ සංජය මේ දැන් අපි බැලූ බැල්මට මේ හිතන්න පුළුවන් මේ පහුගේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවත් එක්ක ඇමරිකාවට යම් ගැටුමක් තිබුණ නිසා ඒ කාලයේ වෙච්ච තහනමක්ද කියලා. නෑ, මේක දීර්ඝ කාලීන තහනමක්. දශක ගණනාවක් තිස්සේ මේ රටේ තිබිච්ච යුද්ධයේ පටන් ගත්ත මුල් කාල සීමාවෙන් ටික කාලෙකට පසුව තමයි මේ අපනයන තහනම. ඒ කියන්නේ ඇමරිකාව ලංකාවට ආයුධ විකුණන්නේ නැහැ කියලා තීන්දුවක් ගන්නවා. ඒ තීන්දුව පහුගිය 4 වෙනිදා ඉවත් කරන්න ඇමරිකාව තීරණය කළා. ඒ රටේ තියෙනවා ආරක්ෂක වෙළඳ පාලන ප්‍රඥප්තියක්. ඒ ප්‍රඥප්තියේ රෙගුලාසි වලට අනුව තමයි මේ තීන්දුවට ඔවුන් එළඹ තිබෙන්නේ. ඒ අනුව ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට යුද උපකරණ අලෙවි කිරීමේ තහනම දැන් ඉවත් කරලා තියෙනවා. හැබැයි ඉතින් දැන් මේ වන විට තහනම ඉවත් කරන අවස්ථාව වන විට අපිට ඇමරිකාවෙන් ආයුධ ගන්න හේතුවක් නැහැ. මොකද රටේ දැන් යුද්ධයක් නැති නිසා. යුද්ධ තියෙන කාලේ ඔවුන් කිසිම අවි ආයුධයක් භාණ්ඩයක් ලංකාවට අලෙවි කළේ නැහැ යුද්ධය සම්බන්ධව. නමුත් අපිට අමතක කරන්න බෑ බිම්බෝම් ඉවත් කිරීම සහ ගුවන් සහ මුහුදු ආරක්ෂණ සේවාවන් වෙනුවෙන් ඇමරිකාව සම්බන්ධ වුණා ලංකාවේ ආරක්ෂක හමුදා සමග. ඊට යහා ගිහිල්ලා යුද්ධයක උන් ලොකු සම්බන්ධයක් වෙන උත්සාහ කළේ නැහැ.
හොඳයි සංජීව, බොහොම ස්තුතියි ගෙවියන සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන වැදගත් තොරතුරු පිළිබඳව කතා බහ කරන්නට අප සමගින් එක් වුණාට බොහොම ස්තුතියි.